ගරු ගාමිණී රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, පුරා දින හතක් මුළුල්ලේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මංගල අයවැය ලේකනේ දෙවන වර කියවීමේ අවසාන දිනේ අද පුරා සතියක් මුළුල්ලේ අයවැය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා ගණනාවක් සංවාදයේ සාකච්ඡාවට භාජනය වුණා. විශේෂයෙන්ම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ අයවැය ලේඛනේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ මංගල අයවැය ලේඛනේ. ඒ මංගල අයවැය ලේඛනේ මීට කලින් ඉදිරිපත් වෙච්ච සාධනීය කරුණු වගේම බැහැර කළ යුතු නිෂේධනාත්මක කරුණු සියල්ලත් සැලකිල්ලට ගනිමින් මම දකිනවා මේ අයවැය ලේඛන ඇතුලේ විශේෂිත කරුණු කාරණා ගණනාව. ඒ විශේෂිත කරුණු කාරණා ගණනාව මතුවෙන්නේ මූලික පදනම් බවට පත්වෙන්නේ අපේ රට මේ දැන් තියෙන තැනින්, අපේ රටේ ඉතිහාසයේ පුරා ආපු ගමනින් පියවර කීපයක් ඉහළට ඔසවා තැබීමට සමත්, පියවර කීපයක් ඉහළට ඔසවා තැබීමට පදනම සකස් කරපු අයවැය ලේඛනේ තමා මේ මංගල අයවැය ලේඛනේ අද අපි විවාද කරන අයවැය ලේඛනේ. සමාජය ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන සංස්කෘතිය තුළ අලුත් තලයකට ඔසවා තැබීමට සමත් අයවැය ලේඛනයක් බවට මේ අයවැය ලේඛනේ පත් වෙලා තියෙනවා. ඒ පත් වෙලා තියෙන්නේ විශේෂ කරුණු කීපයක් එක්ක. මේ සමස්ත අයවැය ලේඛනේ මූලික පදනම් බවට පත් වෙලා තියෙන්නේ ප්‍රධාන කුළුණු තුනක් මත. ඒ ප්‍රධාන කුළුණු තුන මත ගොඩනැගිච්ච අයවැය ලේඛනයක් තමා 20-25 වසරට ඉදිරිපත් කරලා අපි විවාද කරන්නේ. ඒක පළවෙනි කුළුණ. මේ අයවැය ලේඛනේ පදනම සකස් කරලා තියෙන පළවෙනි කුළුණ තමා, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීම ඉලක්ක කරගෙන රටේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීම පදනම් කරගෙන රට නිෂ්පාදන ක්‍රියාවලියේ යෝජ පිම්මක් කියලට ඔසවා තැබීම අරමුණු කරගත්ත එක් කුළුණක් මේ අයවැය ලේඛනය ඇතුළේ ප්‍රකාශයට පත් වෙනවා. විශේෂම මීට කලින් අපිට අත්දැකීම් තියෙනවා, පුජ්‍යලිකව ගත්තත් මීට ප්‍රථම මේ පාර්ලිමේන්තුව ඇතුළේ අයවැය ලේඛන 10ක් 15ක වාද විවාද වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හැම අයවැය ලේඛනයකටම වඩා වෙනසක් මේ අයවැය ලේඛනය තුළ තියෙනවා. ඒ තමයි මීට කලින් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙච්ච, මේ පාර්ලිමේන්තුව ඇතුළේ විවාද කරලා සම්මත කරපු අයවැය ලේඛනය වල මූලික පදනම් බවට පත් වෙලා තිබුණේ රටේ සේවා ක්‍රියාවලිය ඉහළට ඔසවා තැබීම, රටේ ආර්ථිකයේ සේවා ආර්ථිකය බවට පත් කර ගැනීම, රටේ ආර්ථිකයේ සේවාවන් පළල් කිරීම. හැබැයි මේ අයවැය ලේඛනයේ තුල තියෙන සුවිශේෂී විශේෂත්වය තමයි රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළට ඔසවා තැබීම අරමුණු කරගත්ත අයවැය ලේඛනය. රට නිෂ්පාදන ආර්ථිකය බවට පරිවර්තනය කිරීම අරමුණු කරගත්ත අයවැය ලේඛනයක් කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. ඒ විතරක් නෙවෙයි, මට දෙවැනි කුළුණ තමයි මේ සමස්ත අයවැය ලේකනේ රඳා පවතින දෙවැනි කුළුණ තමයි රටේ සමස්ත ජනතාවම මේ අයවැය ලේකනය තුල රටේ ආර්ථික ක්‍රියාවලියට සහසම්බන්ධ කරගන්න රටේ ආර්ථික ක්‍රියාවලියත් එක්ක බද්ධ කරගන්න සමත් වෙච්ච අයවැය ලේකනය. ඒ නිසා මේ අයවැය ලේකනේ රටේ හැම ජන කොටසක්ම රටේ සෑම ක්ෂේත්‍රයක්ම සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය කිරීමට සමත් වෙච්ච අයවැය ලේකනයක් හැටියට මේ අයවැය ලේකනය දකින්න පුළුවන්කම තියෙනවා. රටේ නිෂ්පාදනයේ ප්‍රතිඵල ප්‍රතිලාභ මුළු මහත් රට පුරාම ගලා යන්න ඉඩකඩ අවස්ථාව ඉවර වෙලා තියෙනවා. සමීත කලින් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉදිරිපත් කරපු අයවැය ලේකනයේ තුල ලේකන තුල නොතිබිච්ච විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි කොල්ලු පිටියේ සිට ඇඹිලි පිටිය දක්වා රටේ සමස්ත ආර්ථිකයටම ආර්ථිකයේ ප්‍රතිඵල ප්‍රතිලාභ ගලා යන. ඒ විතරක් නෙවෙයි, කිරුළපන ඉඳලා කැවිති ගොල්ලෑවට, කිරුළපන ඉඳලා වැල්ලවායට මොනරාගලට මුළු මහත් රටටම මේ ආර්ථිකයේ ප්‍රතිඵල ප්‍රතිලාභ බෙදී යන විදිහට ආර්ථික ක්‍රියාවලියට රටේ සමස්ත ජනතාවම බද්ධ කරගන්න සමත් වෙලා තියෙනවා. ඒක මේ අයවැය ලේකනය තුළ විශේෂිතයක් හැටියට දකින්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි කරු මූලාසන රුඩු මන්ත්‍රී, මේ අයවැය ලේකනේ තව මූලික පදනම් වෙච්ච තුන්වෙනි කුළුණ මොකද්ද? නිෂ්පාදනය වැඩි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලියට රටේ සමස්ත ජනතාව බද්ධ කර ගැනීම. ඒකාබද්ධ කර ගැනීම විතරක් නෙවෙයි, ඒ නිෂ්පාදනයේ ප්‍රතිඵල ප්‍රතිලාභ මුළු මහත් රටේ සියලුම ජනතාවට සමාජ සාධාරණත්වය මත සාධාරණ ආකාරයට බෙදෙන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මීට කලින් අපේ රටේ, මීට කලින් මේ පාර්ලිමේන්තුව ඇතුලේ වාද විවාද කරලා සම්මත කරපු අයවැය ලේඛන තුල අපි දැක්කේ කොළඹට කිරි, අපට කැකිලි, ගමට කැකිලි. හැබැයි මේ අයවැය ලේඛනය ඇතුලේ රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵල ප්‍රතිලාභ මුළු මහත් රටේම සමාජ සාධාරණත්වය වෙනුවෙන් මුළු මහත් සමාජ බලවේග සියල්ලටම සාධාරණ විදියට බෙදෙන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා හැම ක්ෂේත්‍රයකම ආවරණය සහිතයි. අහුවෙච්ච නැති තැනක් නැහැ. හරි, රාජ්‍ය සේවක වෙන්න පුළුවන්, පුජ්‍යලික අංශේ වෙන්න පුළුවන්, වතු ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්, කම්කරුවා වෙන්න පුළුවන්, දීවරයා වෙන්න පුළුවන්, තරුණයා වෙන්න පුළුවන්, වීදි දරුවා වෙන්න පුළුවන්, පුනරුත්ථාපනය වෙන පුනරුත්ථාපන කඳවුරක ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්, අනාථ නිවාසයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ආබාධිත තත්ත්වයක ඉන්න පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙකුටම මේ අයවැය ලේඛනයේ ප්‍රතිඵල ප්‍රතිලාභ සාධාරණ වෙන විදියට බෙදන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ හැකියාව ලැබිලා තියෙනවා කරු මූලාසන රුඩ
මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ඒ නිසා සමාජ නිෂ්පාදනය මත පදනම් වෙච්ච නිෂ්පාදනයේ ප්‍රතිඵල ප්‍රතිලාභ සාධාරණව ලැබෙන අයවැය ලේඛනයක් හැටියට මේ අයවැය ලේඛනය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් මේ අයවැය ලේඛනය තුළ විශේෂයෙන්ම ගත්තොත් මුදල් වෙන් කරලා තියෙන හැටි ගත්තාම අධ්‍යාපනයට, සෞඛ්‍යයට මෙතෙක් ඉතිහාසයේ වැය නොකරපු මුදල් ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 619ක්, ඒ වගේම සෞඛ්‍ය සඳහා 2025 වසරට රුපියල් බිලියන 604ක මුදල් ප්‍රමාණයක්. මේ දෙක අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි විතරක් මේ අයවැය ලේඛනයේ වෙන් කරපු මුදල් ප්‍රමාණය එකතු කරොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි රුපියල් බිලියන 1223ක් අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි විතරක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙක් ඉතිහාසයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කරලා තියෙන්නේ මේ ජාතික ජන බලවේගයේ මංගල පළවෙනි අයවැය ලේකණි. ඒ විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් ආර්ථිකය රට අලුත් දිශාවකට ඔසවන්න, රටට අලුත් ගමනක් උරුම කරලා දෙන්න, රට ඩිජිටල් කරණයට අවශ්‍ය කරන, රාජ්‍ය ඩිජිටල් කරණයට අවශ්‍ය කරන තීන්දුව తీරන ගන්න අවශ්‍ය පියවරයන් තියන්න, මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා, හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, එකක් තමයි මේ ආයවැය ලේඛනය තුළ අපි කවුරුත් දන්නවා මෙතෙක් කාලයක් ඉතිහාසයේ අපි પરම්පරා ගානක් ලියපු එකම රචනාවක් තියෙනවා. අපි අපේ අපි ඉස්කෝලේ යන කාලේ ඒ අපි මගේ රට ගැන ලියපු රචනාවක් ඇති. අපි හැම කෙනෙක්ම මොන පාටට මොන පක්ෂයට මොන ජාති කුල ආගමට අයත් වුණත් අපි මගේ රට ගැන ලියපු පාසල් යන කාලේ ඉතිහාසයේ ලියපු රචනාව මතක් කර මූලාසනාරු රූඩ මන්ත්‍රීතුමිය. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකයේ රටක කියන රචනාව. ඒක අපි හැමෝම හැම කෙනෙක්ම ලියපු එකම රචනාව. ඒක පාසල් යන කාලේ මමත් ලිව්වා. මට කලින් අපේ දෙමව්පියන්ගෙන් ඇහුවොත් එහෙම, අපේ වැඩිහිටි පරම්පරාවෙන් ඇහුවොත් එහෙම, මගේ රට ගැන අපේ අම්මගෙන් තාත්තගෙන් ඇහුවොත් මොකද්ද මගේ රට ගැන ලිව්ව රචනාව කියලා. අම්මා තාත්තා කියන අම්මා තාත්තා ඇහුවොත් එහෙම, ඒත් කියන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝකේ රටක කියන රචනාව. එහෙනම් අපි මෙතෙක් කාලයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ අයවැය සම්මත කරලා, මේ පාර්ලිමේන්තුව ඇතුලේ නීති සම්මත කරලා, අපි මෙතෙක් කාලයක් පරම්පරා ගානක් ලියපු එකම රචනාව, පරම්පරා ගානක් අම්මා තාත්තා අත්ත සිය ලියපු අපිත් ලියපු ඒ එකම රචනාව වෙනස් කරලා අලුත් පරම්පරාවට අලුත් රචනාවක් ලියන්න ශ්‍රී ලංකාව සංවර්ධිත රටක කියන අලුත් රචනාව ලියන්න මේ මංගල අයවැය ලේඛනය තුළ ඉඩකඩ අවස්ථාව විවර වෙලා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අවසාන වශයෙන් මගේ කතාව නිම කරන්න විපක්ෂ පැත්තෙන් හීන් කෙන්දිරිලි හඩක් ඇහුණා, අඳෝනාවක් ඇහුණා. ඒ අඳෝනාව හීන් කෙන්දිරිලි ඇතුළේ තිබුණේ මම අවසන් කරනවා. මේ IMF මත පදනම් වෙච්ච අයවැය ලේඛනය, මේ පරණ පාරෙම යන අයවැය ලේඛනය. ඒ නිසා ආණ්ඩුවේ ජනප්‍රියතාවය බිඳිලා රාජ්‍ය සේවකයන්ගේ පරිවැඩි වීම වැඩක්
නැහැ.
ආවල් ක්ෂේත්‍රවලට මුදල් වෙන් කරලා නැහැ. ඒ නිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරලා තියෙන කියලා විපක්ෂ පැත්තෙන් හීන් කෙන්දිරියක් ඇහුණා. ඒ හීන් කෙන්දිරියටත් අවසාන උත්තරය මම දෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. ඒ තමයි මේ වෙනකොට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව සමීක්ෂණ වාර්තාවක් එළි දක්වලා තියෙනවා. ඒ තමයි ඒ සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව බලයට පත්වලා මාස 6ක් ගත වුණේ නැහැ. ආණ්ඩුවේ ජනප්‍රියතාවයේ 24% තුල සිට 62% දක්වා වර්ධනය වෙලා තියෙනවා, වැඩි වෙලා තියෙනවා, ජනතාවගේ ප්‍රසාදේ වැඩි වෙලා තියෙනවා කියන කාරණේ මතක් කරමින් මගේ මේ කිටි වචන කීපය නිම කරනවා.